අමාත්‍යංශ නිවේදන සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය ගරු වෛද්‍ය රලින්ද ජයතිස්ස මහතුම ගරු රවිකරණ මහතුමා
Standing orders 26123, today Honorable Prime Minister tabled a document under the thing saying the supplementary expenditure moving from head 240 into relevant areas, which is permissible. But the only thing that is not done here is that when it's normally given 240 is the Finance Ministry suspense account that he used to move things around. You must give the total which is available for capital and the recurrent, and the deduction and the final available total. Here it is not given because you can't move from capital to recurrent, recurrent to capital, you can. So that the total is missing here. Because we must be apara danaganna avashya meke monawada tiyena bashithya tiyena pramanaya. Man ithana eka vithara adu padu wasen tibenne eka avashya idiriyata tiyena eka hondai kiyana eka man me hase matak karana.
ගතනායකතුමනි මන්ත්‍රීතුමා ඉදිරිපත් කරපු කාරණාව
ගරු සෞඛ්‍ය අමාත්‍යතුමා
ඔව් ඒකට අපි සොයලා බලලා කරු වාර්තා කරට ගරු කතානායකතුමනි පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27/2 යටතේ ගරු විපක්ෂ නායකතුමා විසින් ඉදිරිපත් කරන ලද ප්‍රශ්නයකට මම පිළිතුර ඉදිරිපත් කරනවා රජය ගවර්න්මන්ට් ටු ගවර්න්මන්ට් ක්‍රමවේදය යටතේ ඖෂධ ආනයනය කිරීම සඳහා අනුමැතිය ලබා ගැනීමට මේ වන විට කැබිනට් පත්‍රිකාවක ඉදිරිපත් කළා තියෙනවා එලෙස ගිවිසුම් ගත වීමට අදහස් කරන රටවල් වන්නේ ඉන්දියාව, බංගලාදේශය, පකිස්තානය, චීනය, තායිලන්තය, මලේසියාව සහ ඉන්දුනීසියාව. මේ රටවල් සමග විදේශීය කටයුතු අමාත්‍යාංශය හරහා මේ වන විට අපේ තානාපති කාර්යාල මට්ටමින් සාකච්ඡා ආරම්භ කළ තිබෙන්නේ. රෝගීන්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීමට අත්‍යවශ්‍ය වන සහ සැපයීම ප්‍රමාද වන මෙන්ම සැපයීම්කරුවන් සීමිත සංඛ්‍යාවක් සිටින ඖෂධ මේ යටතේ මිලදී ගැනීමට සාකච්ඡා කරමින් පවතිනවා. ඒ සම්බන්ධයෙන් ලයිස්තුවක් ඒ සියලුම තානාපති කාර්යාලය හා රටවලට ඉදිරිපත් කළ තියෙනවා මේ වෙනකොට සම්මත තරංකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය තිබියදී මේ ගවර්න්මන්ට් ටු ගවර්න්මන්ට් ගිවිසුම් හරහා ඖෂධ ආනයනය කර රජයට සිදුවෙන්නේ ඇයි කියන කාරණයට ගරු විපක්ෂ නායකතුමනි ඔබතුමා දන්නව ඇති අපේ සැපයුම් දාමේ බරපතල ප්‍රශ්න තිබෙනවා ඖෂධ තත්ත්වයෙන් අසමත් වීම මත භාවිතයෙන් ඉවත් කරන සමහර ලාට සිදුවෙනවා ඒ වගේම සැපයම් කරුවන්ට නියමිත කාලයට සැපයීම් කිරීමේ නොහැකියාව සමහරට පවතිනවා. සැපයම් සම්පූර්ණ නතර කරන සිදු වෙනවා. ලියාපදිංචි සැපයම් කරුවන් ඖෂධ 37කට නැහැ. ලියාපදිංචි සැපයම් කරුවන් ලන්සු ලැබීමට සමහර ඉදිරිපත් වෙන්නේ නැහැ. සහ සැපයීමේ සහ සැපයම් දාමේ පවතින ගැටලු නිසා අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය උපාංගවල වෛද්‍ය සැපේ මංශයේ තොග තත්වයන්ගේ ඌනතාවයන් මතුවෙමින් පවතින බව නිරීක්ෂණය වුණා. එනිසා ඖෂධ හදිසියේ මිලදී ගැනීම සඳහා රජයන් අතර සම්බන්ධීකරණයෙන් ක්‍රමවේදයක් සකස් කිරීම සුසු බව තමයි නිරීක්ෂණය වුණේ. ඒ අනුව නියමිත ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින් හා දේශීය නිෂ්පාදකයන්ට ප්‍රමුඛතාවය ලබා දෙමින් කටයුතු කරන අතරම රට තුළ ඖෂධ හිඟියක් යලි ඇතිවීම වළක්වා ගැනීමේ අරමුණින් විකල්ප ක්‍රමවේදයක් ලෙස සහ බෆර් ස්ටොක් එකක් පවත්වා ගැනීම සඳහා තමයි මේ කටයුත්තට අපිට යන්න සිද්ධ වෙන්නේ. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍යපී මංශය මගින් හිග ඖෂධ සම්බන්ධ යාවත් කාල තොරතුරු ලබා ගැනීම සඳහා ස්වස්ථා නමින් තොරතුරු පද්ධතියක් පවත්වාගෙන යන අතර එය දිනපතා යාවත් කාලන පද්ධතියක් ලෙස සකස් කළ තියෙනවා. ගරු කතානායකතුමනි මධ්‍යම ඖෂධ ගබඩාවේ තිබෙන සමහර හිඟ ඖෂධ වගේම ප්‍රාදේශීය මට්ටමින් පවතින හිඟ ඖෂධ පිළිබඳව අපි නිරන්තරයෙන් තොරතුරු වාර්තා කරනවා. ඒ ප්‍රමාණය ඒ ඖෂධයේ විටින් විට වෙනස් වෙන නිසා මම දැන්ට පවතින ලයිස්තුවක් මේ සමග ඉදිරිපත් කරනවා. දේශීය වශයෙන් ඖෂධ නිෂ්පාදනය දිර්ඝන්වීම සඳහා රජයේ දේශීය නිෂ්පාදනය වෙනුවෙන් බයිබැක් ගැරන්ටි ලබා දී ඇති අතර රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ නිෂ්පාදන ධාරිතා වැඩි කර ඇත. රජයේ රෝවල් සඳහා අවශ්‍ය වන සියලුම ඖෂධ දේශීය වශයෙන් නිෂ්පාදනය දැන්ට ප්‍රායෝගිකව නොවන බව සඳහන් කරන අතර නිෂ්පාදනය කළ යුතු ඖෂධ වර්ග සහ ඒවායේ ප්‍රමාණය ඉහළ නැංවීම සඳහා හැකි සෑම පියවරක් ගනිමින් පවතිනවා. මේ අවස්ථාවේදීත් අපි SPMC එක හරහා වැඩි ඖෂධ ප්‍රමාණයක් නිෂ්පාදනය කරන්න උත්සාහ කරනවා. ඒ වගේම SPMC එක දේශීය නිෂ්පාදකයන් සමග හවුලෙත් මේ කටයුතු එළඹිලා තිබෙනවා. ඊට අමතරව තනිව දේශීය නිෂ්පාදකයන් ඉදිරියට ගැනීම කටයුතු කරන අතරේ ඔවුන්ට සහනයක් සහ වගකීමක් හේතුවෙන් මේ බයිබැක් ගැරන්ටි එක සපයලා තිබෙන්නේ. එතුමා ඊළඟට අහන්නේ මේ G2G එකඟතාවයන් හරහා ඖෂධ මෙරට ගෙන්වීමෙන් දේශීය ඖෂධ කර්මාන්තයට බලපෑමක් සිදු වෙනවාද එක් ඒ නිසා අනිත් පාර්ශ්වයන් එක්ක සාකච්ඡා කරාද කියන එක. ගරු කතානායකතුමනි හැකි සෑම අවස්ථාවකදීම දේශීය ඖෂධ නිෂ්පාදන ඉහළ නැංවීමට කටයුතු කිරීම රජයේ අපේක්ෂාවන් අතර දේශීය වශයෙන් නිෂ්පාදනය කර ලබන ඖෂධ මිලදී ගැනීම නවතාලීමක් හෝ සීමා කිරීමක් මෙම G2G එකඟතාවය මගින් සිදු නොවන බව සඳහන් කරන්න කැමැති. එමෙන්ම කර්මාන්තයේ යෙදෙන අය සහ ආනයනකරුවන් අධෛර්යමත් කිරීමේ අරමුණක් මේකේ නැහැ. මේ සම්බන්ධයෙන් මම අවස්ථා ගණනාවකදී මේකට අදාළ එකක් ආනයනකරුවන් ඊළඟට දේශීය නිෂ්පාදකයන් එවැගේම ජොයින්ට් වෙන්චර්ස් කරන අය මේගොල්ලන්ගේ චේම්බර්ස් ගහලා වෙන වෙනම සාකච්ඡා කළා, එකට සාකච්ඡා කළා. ඒ අයට මේ හිඟ විය හැකි ඖෂධ පිළිබඳව ලයිස්තුවක් ලබා දුන්නා. ඔවුන්ගේ ප්‍රායෝගිකව සාකච්ඡා කරා. ඔවුන්ට අපි සාතික් කළා කියන්නේ මේ පවතින తాවකාලික తత్వය මත තමයි අපිට මේ G2G කරන්න සිද්ධ වුනේ. ඔවුන්ට හෙටත් තමන්ගේ ක්‍රියාවලිය කඩනම් කරලා ඖෂධ ආනයනය කරන්න පුළුවන් නම් හරි. ඖෂධ සැපේම කඩනම් කරන්න පුළුවන්කම තිබෙනවා නම් අපිට මේ ක්‍රියාවලිය අනුමනාවක් වෙන්නේ නැහැ. ඒ නිසා අපිට ඔවුන්ට ඒ සාතික ලබා දීලා තිබෙනවා. ඔවුන්ගේ පැත්තෙන් ඒ ක්‍රියාවලිය කඩිනම් වෙන තරමටම අපිට මේ G2G එක බැලන්ස් කරන්න පුළුවන්. ඊළඟට එම G2G ගිවිසුම් හරහා ඖෂධ ආනයනය කිරීමේදී එම ගනුදෙනු වල විනිවිදභාවය සහ වගවීම සාතික කිරීම සඳහා රජය විසින් අනුගමනය කිරීම නියමිත යාන්ත්‍රණය කුමක්ද? ඒ සඳහා පාස් සඳහන් අමාත්‍යංශ නියෝජනය වන පරිදි ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සමන්විත කමිටුවක් පත් කිරීමට 2025 මැයි 19 දිනදී අමාත්‍ය මණ්ඩලයේ තීරණය මගින් අනුමැතිය ලබා දී ඇත. එම කමිටුව විසින් අනුමත කරන ලබන වඩාත් විනිවිද ක්‍රමවේදයක් හරහා මෙම ඖෂධ මිලදී ගැනීමට හා අදාළ ක්‍රියාවලිය අවසන් වීමෙන් පසුව ඒ පිළිබඳ නැවත අමාත්‍ය මණ්ඩලයේ දැනුවත් කිරීමට කටයුතු කරනවා. කමිටු සංගීතය පහත පරිදි වෙනවා. මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය, කර්මාන්තා ව්‍යවසායක සංවර්ධන අමාත්‍යංශය, වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතා සම්පකර සංවර්ධන අමාත්‍යංශය, විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශය, නීතිම දෙපාර්තමේන්තුව විසින් නම් කරන ලබන නීතිම දෙපාර්තමේන්තු නිලධාරියෙක්. ඒ නිසා මේ සියලු අංශ ආවරණය වන හැටියට රාජ්‍ය නිලධාරීන්ගේ සමන්විත කමිටුවක් විසින් තමයි ක්‍රමවේදය තීන්දුව කරනු ලබන්නේ. G2G ක්‍රමවේද ඔස්සේ ඖෂධවල ගුණාත්මකභාවය ජාතික ඖෂධ නියාමන අධිකාරිය මගින් සහතික කර ගැනීමට කටයුතු සිදු කරන අතර ඒ සඳහා මිලදී ගැනීමේ ක්‍රියාවලිය SPC මගින් සිදු කරනවා. ඒ නිසා කිසිවෙක් බය විය යුතු නැහැ. NMR එකේ ලියාපදිංචි ඖෂධම තමයි මේ හරහත් අපි ගෙන්වා ගැනීමට කටයුතු කරන්නේ. ඊට අමතරව ඔබතුමා අහනවා මේ ඖෂධ සැපීමට අමතරව එලෙක්ට්‍රා ඉන්ෆිනිටි පිළිකා විකිරණ ප්‍රතිකාර යන්ත්‍ර මිලදී ගැනීම සඳහා ප්‍රතිපාදන වෙන් කිරීම සම්බන්ධයෙන් මේක වෙනත්ම ප්‍රශ්නයක්. ගරු කතානායකතුමනි, අධ්‍යයන දෙකක් යටතේ 2013 වර්ෂයේ ඉඳලා මේ ඉලෙක්ට්‍රා ආයතනයේ මේ ලිමිටඩ් විසින් අපි අධ්‍යයන දෙකකින් මේ යන්ත්‍ර මිලදී ගන්න කටයුතු කරනවා. පරිණාධියර යටතේ මහරගම අපේක්ෂා රෝහල, මහනුවර ශික්ෂණ රෝහල, කරාපිටි ශික්ෂණ රෝහල, යාපනයේ තෙලිප්පලේ මූලික රෝහල, මඩකලප ශික්ෂණ රෝහලට මේ යන්ත්‍ර ලබා දෙන්නත්, දෙවනාධියර යටතේ කුරුණෑගල ශික්ෂණ රෝහල, හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහල, අනුරාධපුර ශික්ෂණ රෝහල, බදුල ශික්ෂණ රෝහල, රත්නපුර ශික්ෂණ රෝහල කියන රෝහල් වලටත් මේ යන්ත්‍ර ලබා දෙන කටයුතු කරනවා. ඒතර මෙතනදී පළවෙනි අධියර ක්‍රියාත්මක වෙමින් පවතින වෙලාවේදී ගැටලුවක් පැන නැගුණා. මේ යන්ත්‍රවල ගුණාත්මක තත්ත්වය තාක්ෂණික හේල් නැංගීම සඳහා මේ ශේෂ්ත්‍රයට සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරුන් අතර යම් යම් මත තිබුණා. ඒ නිසා අත්‍තරම දෙවන අධියර ප්‍රමාද වුණා. දෙවන අධියරේ ගිවිසුම අපි අත්සන් කරා. ඒ අනුව හම්බන්තොට බදුලසා රත්නපුර කියන රෝහල් වලට ඉලෙක්ට්‍රා ඉන්ෆිනිටි ලීනියර් ඇක්සලරේටර් ස්ථාපනය කරන්න අවශ්‍ය කරන බංකර් එක හදන්න 2025 ආයවැයදී මුදල් වෙන් කරා. ඒ අනුව බලාපොරොත්තු වෙනවා ඉදිරි මාස 4 තුලදී මේ වැඩකටයුතු අවසන් කරලා මේ යන්ත්‍ර තුන මේ රෝහල් තුන සඳහා හම්බන්තොට බදුලසා රත්නපුරට මේ වසර අවසන් වෙන ප්‍රථම යන්ත්‍ර ස්ථාපනය කරන්න, අනුරාධපුර සහ කුරුණෑගල රෝහල් වල බංකර් දෙක 2025 අවුරුද්ද අවසානයේ තමයි හදලා ඉවර කරන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ අනුව 2026 පළවෙනි මාස 4 අවසන් වෙනට කලින් යන්ත්‍රය ස්ථාපනය කරන්න පුළුවන්කම ලැබේවි. දැනට මේ ඉලෙක්ට්‍රා ඉන්ෆිනිටි ලීනියර් ඇක්සලරේටර් යන්ත්‍ර පහ ලබා ගැනීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි ක්‍රියාවලිය ආරම්භ වෙලා තිබෙන්නේ. ඇත්තට මේ රෙජිස්ට්‍රේෂන් එකට කාලය ගත වෙන නිසා අපි WR එකක් දීලා මේ යන්ත්‍ර ඒ නියමිත කාලයේදී බංකර් අවසන් වෙන කාලයත් එක්ක සමගාමීව ගෙනා ගන්න බලාපොරොත්තු වෙනවා.
කර්මාන්ත සහ ව්‍යවසායගත සංවර්ධන අමාත්‍ය ගරු සුනිල් හඳුන්නැති මන්ත්‍රී. ගරු විපක්ෂ නායකතුමා
මම කියන්නේ මේක ඔබතුමා යටතේ සිදු වෙනවායි එහෙම කතාවක් නෙවෙයි. මම නිකන් ඔබතුමාට පොඩි සිනාරියෝ එකක් කියන්නම්. දැන් ප්‍රසම්පාදන ක්‍රමවේදයේ යටතේ ඖෂධ ලබා ගැනීම මොනයම් හෝ හේතුවකට නතර වෙනවා. හරි ඒක කරන්න පුළුවන්. නමුත් ඒක මොනයම් හෝ කෘතිම හස්තයක් තුලින් ඒක නතර වෙනවා. නතර වුණයින් පස්සේ ඒ අදාළ රෝහලේ ප්‍රධාන වෛද්‍යවරුන්ට පුළුවන් ඩිරෙක්ට් ගන්න. ඒ කියන්නේ ප්‍රසම්පාදන ක්‍රමවේදයෙන් බැහැර. මම ඔබතුමාට කියන්නේ මේක සොයලා බලන්න කියලා. චෝදනා මුකින් කතා කරනවා නෙවෙයි. මේක මේ සෞඛ්‍ය සමාජයේ කතා වෙන දෙයක්. එතකොට හිතාමතාම ප්‍රසම්පාදන ක්‍රමවේදය හිර කරලා විශේෂයෙන්ම ඔය ඩ්‍රග්ස් රෙජිස්ට්‍රේෂන් ක්‍රමවේදය තුල යම් යම් ප්‍රශ්න ඇති කරලා අර ප්‍රසම්පාදන ක්‍රමවේදය බැහැර කරලා තමන්ටම අභිමතයට පර්චසින් මිලදී ගැනීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක වෙන කාරණාවක් පිළිබඳව මේ කාලේ විතරක් නෙවෙයි පහුගිය කාලයේ පුරාවටම ක්‍රියාත්මක වුණා. ඒ කතාව තිබුණා. ඔබතුමාට යෝජනා කරනවා මේ කතාවේ සත්‍යයක් තියෙනවද? මෙහෙම දෙයක් වෙනවද? මොකද විශේෂයෙන්ම අපි විශ්වාස කරනවා ප්‍රසම්පාදන ක්‍රමවේදය තුලින්ම මේ ඖෂධ මිලදී ගැනීම ක්‍රියාත්මක වීම රටට ජනතාවටත් වඩාත් යෝග්‍යයි කියන්නේ.
හරි අමාත්‍යතුමා.
නායකතුමනි මයිකට උත්තරයක් දෙන්නම්. ඇත්තටම මේ මොහොතේ මේ රෝහල් වල මූණපාන ඖෂධ හිඟයට හේතු වෙලා තිබෙන්නේ පසුගිය මාස කීපය අර්බුදයක් නොවේ. ඔබතුමා කියපු රෙජිස්ට්‍රේෂන් එක, ප්‍රොකියුමන්ට් එකේ ප්‍රශ්න, ඒ වගේම අර මං කියෝ වගේ ඖෂධ 737ක ලියාපදිංචි නොවීම, ලියාපදිංචි වීසිට ටෙන්ඩරයට ඉදිරිපත් නොවීම, ටෙන්ඩර් එක අරගෙන නියමිත කාලෙදි ලබා නොදීම, පහුගිය දවස්වල ඉන්සියුලින් ප්‍රශ්නය ආවේ ටෙන්ඩර් එක ලබාගත් පුද්ගලයා නියමිත කාලයේ නියමිත ප්‍රමාණයෙන් ලබා නොදීම නිසා. ඒ නිසා ලක්ෂ අපි 4ක් එන්හන්ස් කළා ගෙනන්න සිද්ධ වුණා. ලක්ෂ 2ක් එන්හන්ස් කළා ගෙනන්න සිද්ධ වුණා. එතකොට ගරු කතානායකතුමනි මේ වසරේ අකණ්ඩව රෝහලට ඖෂධ සපයන්න නම් ගිය අවුරුද්දේ මුල් මාස කීපය තුල මේ ටෙන්ඩර් ක්‍රියාවලිය අවසන් කළා තියෙන්නට ඕන. ඔබතුමාට මම කියන්නම් SPCA කේ ටෙන්ඩර් ගන්න ඕන ඖෂධ 462 න් ගිය අවුරුද්දේ මුල් මාස පහේ ටෙන්ඩර් අවසන් කළා තිබුණ ඖෂධ 67ක විතරයි. ඖෂධ 67යි. මේ මුල් මාස පහේ අපි සමත් වෙලා තියෙන ඖෂධ 267ක ටෙන්ඩර් ක්‍රියාවලිය අවසන් කරලා මේ ඒ අනෝම් ලබා දෙන්න නිෂ්පාදනය සඳහා. මොකද නිෂ්පාදනයටත් දවස් 60ක් අනුවර්තන ප්‍රමාණය ගත වෙනවා. රෙජිස්ට්‍රේෂන් එකේ තිබුණු ප්‍රශ්නය සැලකුවද මට නිරාකරණය කරගන්න මේ පවතින NMR එක හරහා සමී ක්‍රියාවලිය විධිමත් තුමින් පවතිනවා. ගරු විපක්ෂ නායකතුමනි, ගරු කතානායකතුමනි, අන්නේ අතරමැදි කාලයේදී తాවකාලික විසුමක් හැටියට තමයි අපිට මේ G2G ක්‍රියාවලියට යන්න සිද්ධ වෙන්නේ. මේකද අපි විනෝදභාවය ආරක්ෂා කරනවා ආණ්ඩු ආණ්ඩු අතර ගවර්න්මන්ට් ටු ගවර්න්මන්ට්. විශේෂයෙන් මේ වෙනකොටත් ඒ සමහර රටවල් ඒ ඖෂධ ලයිස්තුවට එකඟතාවය පළ කරලා තිබෙනවා අඩු මිල ගණන් වලට ඒ නියමිත කාලෙට සපයන්න පුළුවන් කියන එක. ඉතින් අපි ඒක තවදුරටත් මේකේ පාරිශුභය ආරක්ෂා කරමින් යනවා. කිස්සේත් අපේ රටේ දේශ නිෂ්පාදකයන් බිය යුතු නැහැ. මම ආනයන කරුවන්ට කියන්නේ ඔවුන්ගේ සැපයුම ඉක්මන් කරන්න කරන්නට අපිට මේ ගවර්න්මන්ට් ටු ගවර්න්මන්ට් ක්‍රියාවලිය දිගටම යන්න ඕන කමක් නැහැ. හොඳයි. ඔබසුටි.
කර්මාන්ත ව්‍යවසාය සංවර්ධන අමාත්‍යම
කරු කතානායකතුමනි, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27/2 යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාථන් අර්චුනා අමාත්‍යතුමා මතු කරපු ප්‍රශ්නෙට පිළිතුර මේක ගිය සතියේ ඉදිරිපත් කරේ ගිය පාර්ලිමේන්තු සතියේ ප්‍රශ්නේ. ඒකට පිළිතුර තමයි එක අලිමංකඩ ලුණුලේ වාය සම්ප්‍රදායික නිෂ්පාදනය කළ රජ ලුණු ලෙස නම වෙනස් කිරීමට හේතුව කුමක්ද? මේ දෙමළ ජනතාව මත සැලසුම් සහගත මර්ධනයක ස්වරූපයක්ද? ඒක කොහෙත්ම නැහැ ගරු කතානායකතුමනි. ජාතික ලුණු සමාගම රටේම නිෂ්පාදනය කරන ලුණු වල සන්නාම නාමය තමයි රජ ලුණු කියන එක. එකම සන්නාම නාමයක් ශ්‍රී ලංකාවේ පුරාම වෙළඳපොළ අත්පත් කර ගැනීමට භාවිතා කිරීම අරමුණු කරගෙන තිබුණේ. කෙසේ වුණත් අනිකුත් අදහස් අහලා විශේෂයෙන්ම ගරු උතුරේ නියෝජනය කරන මන්ත්‍රීතුමාලගේ අදහස් අහලා ශ්‍රීකාන්ත මන්ත්‍රීතුමාත් මට කතා කරා. අපි අලිමංකඩ ලුණුලේවායෙන් නිපදවන ලුණු වෙනුවෙන් එලිපන්ට් පාස් සෝල්ට් නමින් අලිමංකඩ ලුණු හැටියට විශේෂ වෙළඳ නාමයක් සන්නාමයක් භාවිතා කරන්න අපේ ජාතික ලුණු සමාගම තීරණය කරලා තියෙනවා. දෙක අලිමංකඩ ලුණු ලේවාය තුළ 2024 වර්ෂයේ නිෂ්පාදනයට වඩා අද දින නිෂ්පාදනය කරන ලුණු ප්‍රමාණය ඉතාම අඩු බව සත්‍ය බව ඔබ පිළිගන්නවාද කියලා. කොරෝනා වසංගතය තත්ත්වෙන් අනතුරුව සාර්ථක නිෂ්පාදනයක් අත්කරගත හැකිවේ 2024 වර්ෂයේදී. නමුත් අධික වර්ෂාපතනය සහිත අහිතකර කාලගුණ තත්ත්ව හේතුවෙන් අලිමංකඩ ලුණු ලේවායේ යල කන්නේ ලුණු නිෂ්පාදනය පහට වැති ඇත. මෙම තත්ත්වයේ මත කන්නේ මෙම කන්නේ සිට යථා තත්ත්වයට පත් කර ගැනීමට අපේක්ෂා කරනවා. තුන්වෙනි ප්‍රශ්නේ අලිමංකඩ ලුණු ලේවායේ ඔබේ රජයේ විසින් මාස 3කට පෙර කළමනාකරණයේ වෙනසක් සිදු කර ඇති බව පිළිගන්නේද? මේක අසත්‍ය ප්‍රකාශයක්. මීට හේතදී අලිමංකඩ ලුණු ලේවායේ සේවය කළ කළමනාකරු 2024 8/3 සේවයෙන් ඉල්ලා අස්විලා තියෙනවා. ඒ අනුව කඩිනමින් නව කළමනාකරුවෙකු බඳවා ගැනීමට අයදුම්පත් කැඳවන ලදී. ඉල්ලුම්පත් කැඳවීමෙන් පසු ශ්‍රී ලංකාව තුළ තීරණාත්මක මැතිවරණයක් පැවැත්වීමට හේතුණා. ඒ හේතුවෙන් උක්ත බඳවා ගැනීම සඳහා යම් ප්‍රමාදයක් සිදු වූ නමුත් මෙම මැතිවරණ කාලය නිමවීමත් සමග පැවති සේවා අවශ්‍යතාවය සලකා 2024/10/24 දින බඳවා ගැනීමේ පටිපාටිය අනුකූල ව්‍යූහගත සම්මුඛ පරීක්ෂණයක් පවත්වා සුදුසු අයදුම්කරුවෙකු තෝරා ගන්නා ලදී. මෙම බඳවා ගැනීම සඳහා කිසු ආකාරයේ දේශපාලන මැදිහත්වීමක් සිදු නොවූ බව සාමෙන් බඳවා ගැනීම අනුමත බඳවා ගැනීමේ පටිපාටි අනුගමනය කරලා බඳවාගෙන තියෙන බව කියන්න ඕන. මීට අමතරව මෑතකදී අලිමංකඩ ලුණු ලේවාය සඳහා ජ්‍යෙෂ්ඨ කළමනාකරුවෙකු ලෙස නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරීවරයෙකු බඳවා ගැනීමට ව්‍යුහගත පරීක්ෂණයක් සම්මුඛ පරීක්ෂණයක් පවත්වුවා. ඒ අනුව නුදුරේම එම ලුණු ලේවාය සඳහා නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරීවරයෙකුත් පත් කරගන්න කටයුතු කරනවා. හතරවෙනි ප්‍රශ්නය එතුමා මතු කරේ එවැනි ස්ථාන මාරුවකට කම්කරුවන් විරෝධතා පළ කරන විට පහුගිය දින 6/30 සේවය කළ කම්කරුවන් සේවයෙන් නවත්වා අලිමංකඩ ලුණු ලේවායේ දැන් ලුණු නිෂ්පාදනයේ බෙහෙවින් අඩු වී ඇති බව සම්පූර්ණයෙන් නැති වී ඇති බව පිළිගන්නේද කියලා. ඒක ඉහත සඳහන් කලින් උත්තරයේ අනුව අලිමංකඩ ලුණු ලේවායේ කළමනාකාරීත්වයේ ස්ථාන මාරුවීමක් සිදු කර නොමැත. කෙසේ වෙතත් අලිමංකඩ ලුණු ලේවායේ සේවය කරන කම්කරුවන් පිරිසක් ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන 2025/5/14 දින සිට විරෝධතාවයක් ආරම්භ කරන ලදී. ඔවුන්ගේ මූලික ඉල්ලීම වූයේ අලිමංකඩ නිෂ්පාදිත ලුණු දිවයිනේ අනිකුත් පළාත්වලට බෙදා නොහරින ලෙසයි. තවද ජාතික ලුණු සමාගමේ කළමනාකරණයට බාධා ඇතිකර කළමනාකරු ඉවත් කිරීමට ඔවුන් උත්සාහ ගන්නා ලදී. මෙම ඉල්ලීම් කිසිසේත් පිළිගත නොහැකි ඉල්ලීමේ මේ වන විට අලිමංකඩ ලුණු ලේවායේ නිෂ්පාදන කටයුතු සාමාන්‍ය පරිදි සිදුවේ. පහ දැන් රටේ ලුණු වෙනත් රටකින් ආනයන කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දී ඇති බව ඔබ පිළිගන්නේද? ඔව්. මෑතකදී පැවති අයහපත් කාලගුණ තත්ත්වයේ හේතුවෙන් ලුණු නිෂ්පාදනය අඩු වීම නිසා ඉදිරි පාරිභෝජන ලුණු ප්‍රමාණවත් නොවන බැවින් ලුණු ආනයනය කිරීම සඳහා 2025/3/24 දින අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. කම්කරු සංගම් විසින් ගොඩනැගූ ඔබේ රජයේ දැන් කම්කරුවන් මත ඉතාම පිළිකුල් සහගත මර්ධනයක් මුදාහැර ඇති බවත් ඒ සඳහා වඩාත්ම විශිෂ්ට උදාහරණ අලිමංකඩ ලුණු ලේවායේ කම්කරුවන් නිරපාහන ලද බවත් ඔවුන්ගේ රැකියා ප්‍රතික්ෂේප කර ඇති බවත් ඔබ පිළිගන්නවද කියලා අහලා තියෙනවා. පස්වෙනි 6වෙනි කාරණේ ඒක සම්පූර්ණ අසත්‍ය ප්‍රකාශයක්. පාලන අධිකාරිය විසින් සේවයෙන් බැහැර කරන ලෙස කිසිදු කම්කරුවෙකුට දැනුම් දී නොමැත. 2025/5/16 දින ජාතික ලුණු සමාගමේ සාමාන්‍ය අධිකාරිය ඇතුළු කළමනාකාරීත්වය හා විරෝධතාවයේ නියුක්ත සියලු කම්කරුවන් සමග සාකච්ඡා කරන ලදී. මෙහිදී මෙම සේවකයන් ඉදිරිපත් කරන ඉල්ලීම් 10කට කඩිනම් විසඳුම් ලබා දීමට ජාතික ලුණු සමාගමේ කළමනාකාරීත්වය එකඟ වීමත් සමග කම්කරුවන් පිරිසක් සේවයට වාර්තා කරන ලද අතර කම්කරුවන් කොටසක් පමණක් දේශපාලන අරමුණු මූලික කරගෙන තවදුරටත් විරෝධතාවයේ යෙදී සිටින ලදී. කෙසේ වෙතත් මේ වන විට එම විරෝධතාවයත් සම්පූර්ණයෙන්ම අවසන් ඇත. ඒ කම්කරුවන් එක්ක ඇති කරගත් එකඟතාවයන් 10 මම සභාගත කරනවා හන්සාත් වාර්තාවට අතුරු ගන්න කියලා බුදුහාමෙන් ඉල්ලා සිටිනවා. 7 වහාම කම්කරුවන් නැවත හමු වී ඔවුන්ගේ ඉල්ලීම් යුක්තිසහගත බව පිළිගෙන අලිමංකඩ ලුණු ලේවායේ ලුණු නිෂ්පාදනය සාමාන්‍ය තත්ත්වයට ගෙනීමට හැකිද? මේ වන විටත් අලිමංකඩ ලුණු ලේවායේ මෙහෙයුම් කටයුතු බාධාවකින් තොරව අඛණ්ඩව සිදු වෙමින් පවතී. මේ වැඩ වර්ජන හේතුවෙන් ලුණු ලේවායේ සාමාන්‍ය නිෂ්පාදනයට කිසිදු හානියක් සිදු නොවිනි. ඉහත සඳහන් කළ පරිදි මේ වන විට විරෝධතාවයේ සම්පූර්ණ අවසන් ඇත. ඊළඟ කාරණේ ශ්‍රී ලංකාවේ ලුණු නිෂ්පාදනයේ ඔබේ පාලනය තුළ දරුණු ලෙස අඩු වී ඇති බව පිළිගෙන අලිමංකඩ ලුණු ලේවායේ යලි සාමාන්‍ය තත්ත්වයට ක්‍රියාත්මක කළ හැකිද කියලා අහනවා. සංඛ්‍යා දත්ත අනුව කාලගුණ විපර්යාසය හේතුවෙන් 2024 වර්ෂයේ සිට ලුණු නිෂ්පාදනයේ අඩු වීමක් දක්නට ඇත. එසේ වුවද අලිමංකඩ ලුණු ලේවායේ මෙහෙයුම් කටයුතු සාමාන්‍ය පරිදි සිදු වීම ඇත. 2024/25 වර්ෂයේ අලිමංකඩ ලුණු ලේවායේ නිෂ්පාදනයේ මෙට්‍රික් ටොන් 12,000ක් වන අතර 2025/26 වර්ෂයේ මෙට්‍රික් ටොන් 18,000ක් පමණ නිෂ්පාදන ඉලක්කයක් සකස් කොට ඇත. මේ සේවය කරන කම්කරුවන්ට ගෞරවයෙන් සලකන අතර මූලික පහසුකම් ඔබට ලබා සලසා දිය හැකිද කියලා අහනවා. කලිමංකඩ ලුණුලේවායේ සේවය කරන කම්කරුවන් වෙත අවශ්‍ය පහසුකම් ලබා දී ඇත. පසුගිය කාල පරිච්ඡේදයේ තුග්‍රාවටම කලිමංකඩ ලුණුලේවායේ කම්කරුවන්ගේ මූලික හා සුබසාධන අවශ්‍යතා යථාපරිදි සපුරාලීමට සමාගම කටයුතු කර ඇත. එමෙන්ම ඔවුන්ගේ සේවක අර්ථසාධක අරමුදල්, සේවක භාරකාර අරමුදල් වෙනුවෙන් කිසිදු ප්‍රමාදකින්තරව දායක වී ඇත. තවද එම කම්කරුවන් වෙනුවෙන් පිරිසිදු පානීය ජලය ඇතුළු අනිකුත් සනීපාරක්ෂක අවශ්‍යතා සපුරා ගැනීමට පහසුකම් සලසා දී ඇත. මෙයට අමතරව තේ පානය සඳහා වන දීමනාවක්, වසර අවසාන ප්‍රසාද දීමනා ගෙවීම්, නිල ඇඳුම් සපයා දීම, වාර්ෂික විනෝදචාරිකාවක් සහ සිය පවුල් සමාජිකයන් සමග එක්ව සුවඳ හම් පැවැත්වීමට වැනි අවස්ථා සලසා දී ඇත. තවද පසුගිය වසරේ අලිමංකඩ ලුණුලේවායේ සියලුම සේවකයන් හා ඔවුන්ගේ පවුලේ අයවලුන් සඳහා සමාගමේ වියදමින් වෛද්‍ය කඳවුරක්ද සංවිධානය කරනු ලැබීය. මේක තමයි පිළිතුර. ගරු කථානායකතුමනි, බොහොම ස්තුතියි.
මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යමා වෙනුවෙන් මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ගරු ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුමු.
ගරු කථානායකතුමනි, 27 ප්‍රශ්න යටතේ අසන ලද ප්‍රශ්නයකට පිළිතුර. පළවෙනි ප්‍රශ්නයට මුදල ඇමරිකානු ඩොලර් මිලියන 20,853. දෙවැනි ප්‍රශ්නයට පිළිතුර, එම වෙන්වෙන් වශයෙන් ගෙවිය යුතු වාරික ප්‍රමාණය දීර්ඝ විස්තරයක් තියෙන නිසා ඇමුණුම එක ලෙස සභාගත කරනවා එහිට අදාළ තොරතුරු. තුන්වෙනි ප්‍රශ්නයට පිළිතුර, මෙහි වැඩපිළිවෙල යටතේ රාජ්‍ය ආදායම දළදේශ නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 15% මට්ටමක පවත්වා ගැනීම, ප්‍රාථමික අතිරික්තය දළදේශ නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 2.3% මට්ටමේ පවත්වා ගැනීම, දළදේශ නිෂ්පාදිතයෙන් 13%කට වඩා පහළ මට්ටමක ප්‍රාථමික වියදම් සීමාවට පහළින් ප්‍රාථමික වියදම් කළමනාකරණය කිරීම, රාජ්‍ය ආයෝජනය දළදේශ නිෂ්පාදනයෙන් 4%කට වඩා පවත්වාගෙන යාම. මීට අමතරව කාරණා කීපයක් තියෙනවා. උද්දමනය සම්බන්ධයෙන්, නිල සංචිත ප්‍රමාණයන් සම්බන්ධයෙන්, ඍජු විදේශ ආයෝජනයන් සම්බන්ධයෙන් යනාදී වශයෙන් විස්තර ඇතුළත් කරලා තියෙනවා මේ සභාගත කරන පිළිතුරෙහි. හතරවෙනි ප්‍රශ්නයට පිළිතුර, පොහොසත් රටක් ලස්සන ජීවිතයක් වන අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වුණු ණය තිරසාර භාවය ඇතිකර ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදුර පමණක් නොව අනෙකුත් ණය හිමියන් සමගද රජය විසින් මේ වෙන විටත් අවශ්‍ය සියලු කටයුතු සාකච්ඡා සහ කටයුතු සිදු කරමින් පවතී. ජනවරමට අනුගතව එම වැඩසටහන් සාර්ථකව මේ වෙන විටත් ක්‍රියාත්මක වෙමින් පවතී. ගරු කථානායකතුමනි, පස්වෙනි ප්‍රශ්නයට පිළිතුර, මේ සඳහා සපුරාගත යුතු මූලික එකඟතාවයන් ප්‍රධාන කරුණු හතරක් මත රඳා පවතින අතර ඒවා කොන්දේසි නොවේ. ඒ අතර මූල්‍ය තිරසාරභාවය, මූල්‍ය විනය, ශක්තිමත් සමාජ ආරක්ෂණ ජාලයක් ස්ථාපනය කිරීම, රාජ්‍ය ණය තිරසාරභාවය, විනිමය අනුපාතික නම්‍යශීලී බව, මූල්‍ය පද්ධතියේ ස්ථාවරභාවය, පාලන හා දූෂණ අවදානම් පිටුදැකීම සඳහා වන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරවීම, ශ්‍රී ලංකාවේ ආර්ථිකය වර්ධනය වීමේ විභවතාවය පුළුල් කිරීම සඳහා වන ව්‍යූහාත්මක ප්‍රතිසංස්කරණ හඳුන්වා දීම. මේ සඳහා සමස්ත ණය වාරික සංඛ්‍යාව 9යි. ඒ වගේම විශේෂ ගැනුම් හිමිකම් මිලියන 254 බැගින් වාරික 9ක් තුලින් මුළු එකතුව 2286ක්. 6වෙනි ප්‍රශ්නයට පිළිතුර, පුද්ගල ආදායම් බදු නිදහස් සීමාව රුපියල් මිලියන 1.2 සිට මිලියන 1.8 දක්වා වැඩි කර රාජ්‍ය සේවයේ මූලික වැටුප් සංශෝධනයක් සිදු කිරීම, වැටුප් ඒ තුළින් වැසු වැටුප් ඉහළ නැංවීම, දියරකිරි සහ යෝගට් සඳහා එකතු කළ අගය මත බද්ධ නිදහස් කරවීමට, සමාජ ආරක්ෂණ වියදම් සඳහා රුපියල් බිලියන 232.5ක් සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන්කර තිබීම, ආසියානු සංවර්ධන බැංකුවේ සහ ලෝක බැංකුවේ සහායද ඇතිව සවිබල ගැන්විය යුතු පවුල් 25,000ක් තෝරා ගැනීමට වැඩපිළිවෙලක් සූදානම් කර තිබීම, ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වෙළඳපොළේ පවතින පොලී අනුපාතයට වඩා 3%ක අතිරේක පොලයක් ලබා දීම සඳහා වැඩකටයුතු සූදානම් කර තිබීම, අස්වැසුම ප්‍රතිලාභ හරහා ඒස තුළින් ලබන දරුවන්ට සහ ඒ දැනට අස්වැසුම ප්‍රතිලාභ නොලැබෙන දරුවන්ට රුපියල් 6,000ක මුදල් තුළින් පාසල් උපකරණ ලබා දීමට අවශ්‍ය වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරවීම. පිළිතුරු අවසානයි.
වරප්‍රසාද විපස්සනායතුමා.
ගරු අමතුතුමනි, ගරු අමතුතුමනි, පුංචි පැහැදිලි කර ගැනීමක් අවශ්‍යයි. දැන් විස්තීර්ණ ණය පහසුකමේ ඊළඟ වාරිකය ලබා ගැනීම සඳහා ලැබෙන ආරංචිය අනුව විදුලි බිල 18%කින් වැඩි කරොත් ඒ කොන්දේසි සපුරාලීම අත්‍යවශ්‍ය වෙයි තිබෙනවා කියනවා මේ විස්තීර්ණ ණය වාරිකය ලබා ගන්නට. ඒක සත්‍යක්ද? විදුලි බිල වැඩි වෙනවද 18%කින්? ඒ වගේම විස්තීර්ණ ණය වාරිකය ලැබෙන්නේ කවද?
ගරු කථානායකතුමනි, විපක්ෂ නායකතුමා අහපු ප්‍රශ්නයට පිළිතුර මං හිතන්නේ ආරංචි ලැබෙනවා ඇති ඔබතුමාලට. සමහර ඒවා වැරදි ආරංචි වෙන්න පුළුවන් කොහෙන් හරි ලීක් කරලා එවනකොට. නමුත් රජයක් විදියට, රටක් විදියට අපේ යුතුකමක් තියෙනවා, වගකීමක් තියෙනවා කොස්ට් රිකවරි ප්‍රයිසිං මෙකනිසම් එකක් තුලින්, එහෙම නැත්නම් පිරිවයට අයකර ගැනීමට අදාළ ක්‍රමවේදයක් තුලින් රජය විසින් සපයන සේවාවන් සඳහා සාධාරණ මිලකට ජනතාවට අවශ්‍ය පහසුකම් ලබා දීම. ඒ වැඩ කටයුතු සහ ඒ මූලධර්මයන්ට අනුව ඒ අදාළ ආයතනවලින් ඉතුරු ඉදිරිපත් කරන දත්ත සහ වාර්තා පරිශීලනය කරමින් ඒ සඳහා ස්වාධීන ආයතනයන් පත් කරලා තිබෙනවා. එම ආයතනයන් විසින් ඒ දීලා තියෙන දත්ත පදනම් කරගෙන අවසන් තීරණය ගනු ඇතයි අපි බලාපොරොත්තු වෙනවා. ඒ වැඩි කරන ප්‍රමාණයද කොපමණ දයනාදිය රජය විසින් මැදිහත් වෙලා තීරණය කරන දෙයකට වඩා ඒ අදාළ පබ්ලික් යුටිලිටි කමිෂන් එක විසින්, ඒ අදාළ මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් ඒ පිළිබඳව විමසලා බලලා තීරණය කරනු ලබයි.
වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්නය ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චන මහතා.
Good morning to you, sir, and thank you so much for granting this opportunity to present this privilege issue. The request is goes like that. Subject request to raise a matter of parliamentary privilege and call for an impartial inquiry regarding statement made by Honorable Sunil Handuneti, Minister of Industry and Entrepreneurship. Dear Honorable Speaker, I am writing to formally request that you raise a matter of parliamentary privileges and initiate an impartial inquiry into a serious incident that occurred during the parliamentary session held on 22nd May of 2025. During his speech, the Honorable Sunil Handuneti, Member of Parliament and Minister of Industry and Entrepreneurship, made a false, baseless and defamatory allegation against me. He claimed that I had requested that salt produced in the northern province, particularly from the Elephant Fast Saltern, not to be transferred to the Sinhala community. Furthermore, he alleged that I was promoting racism in connection with this salt production issue. I categorically and unequivocally deny these statements. I have never made such a request or propagated any form of racial sentiment regarding this matter. These allegations are entirely fabricated and malicious, intended to damage my reputation as a representative of the Tamil minority and to incite communal disharmony. Honorable Handuneti's action constitute a clear breach of the code of conduct of conduct for members of parliament, as well as violation of the standing orders of parliament. Moreover, by spreading false and defamatory statements under the protection of parliamentary privilege, he has violated the Parliament Privileges Act, misusing the platform of parliament to tarnish the image of a fellow member. I respectfully urge your office to, one, raise this issue as a matter of privileges in the House at earliest opportunity, and the second thing, institute an impartial inquiry into the conduct and statement made by Honorable Sunil Handuneti, a member of parliament, and third one, take appropriate disciplinary action in accordance with the Parliamentary Privileges Act and the standing orders to uphold the dignity and integrity of the parliament. This is not only an issue of personal defamation, but also a matter of concerning the credibility of parliamentary proceeding and the trust the public places on our democratic institutions. Such unfounded allegation cannot be allowed to set a precedent in the hallowed chambers of parliament. I am available to provide further clarification or submit any required document if necessary. Thank you for your attention to this serious matter. I trust in your impartiality and commitment to upholding parliamentary integrity. Thank you, sir. Second thing is, I have made another privilege issue, sir. You said to me that it will be forwarded to the privilege committee. This is regarding the Bimal Ratnayake, but that has been not forwarded. So please, with this, can you forward that one?
ප්‍රධාන වැඩ කටයුතු ආරම්භයේදී පනත් කෙටුම්පත් ගරු සභානායකතුමෝ.
ගරු කථානායකතුමනි, සේවකයන්ගේ ජාතිකවම වේතනය නැමැති පනත් කැටුම්පත පාර්ලිමේන්තුවම පිළිගන්නවා.
2016 අංක 3 දරන සේවකයන්ගේ ජාතික අවම වේතනය පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කැටුම්පතකි.
දිනවර කියවීම කවදාද? කරු කතානායක කරු සභානායකතුමා.
කරු කතානායකතුමනි, සේවකයන්ගේ අයවැය සහන දීමනාව සංශෝධන නැමැති පනත් කැටුම්පත මම පාර්ලිමේන්තුවට පිළිගන්නවා.
2016 අංක 4 දරන සේවකයන්ගේ අයවැය සහන දීමනාව පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කැටුම්පතකි.
දිනවර කියවීම කවදාද? ගරු සභානායකතුමා.
ගරු කතානායකතුමනි, සේවකයන්ගේ අයවැය සහන දීමනාව සංශෝධන නැමැති පනත් කැටුම්පත මම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමි.
2005 අංක 36 දරන සේවකයන්ගේ අයවැය සහන දීමනා පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කැටුම්පතකි.
දිනවර කියවීම කවදාද?